ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සුපුරුදු පරිදි හැමනම් සෝදානම් ලෝවටා විදෙස් වෙති සමාලෝචනය ආරම්භ කරන්න අද දවසේදීත් මේ වෙනකොට ලෝකයේ ප්‍රමුඛයෙන්ම වාර්තා වෙන ප්‍රධානතම සිදුවීම් පහ පිළිබඳව කෙටියෙන් සමාලෝචනයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටින ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපි මුලින්ම අවධානයට ලක් කරමු මියන්මාරයේ පිළිබඳව. මේ පිළිබඳව තමයි සමස්ත ලෝකීයම අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ. ඔබ දන්නවා පෙබරවාරි මාසයේ පළවෙනිදා වෙනකොට මියන්මාරයේ හමුදා පාලනයක් යටතට පත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදීව පත් වුණු නායිකාව අවුන් සාන් සූචි දැන් මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙන්නේ. එතකොට දැන් රට පුරාම දිගින් දිගටම මේ මියන්මාර පාලනය බිඳවැටීම පිළිබඳව, හමුදා පාලනයක් යටතට පත්වීම පිළිබඳව, අවුන් සාන් සූචිගේ පාලනය බිඳවැටීමට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරනවා කියලත් අපි දැන් සති කිහිපයක සිට ඔබට තොරතුරු වාර්තා කරමින් ඉන්නේ. දැන් නම්ල් මේ සතිය වෙනකොට වාර්තා වෙනවා මියන්මාර් හමුදා පාලනය මේ උද්ඝෝෂකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අරගන්නට සූදානම් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට වෙඩි ප්‍රහාර හේතුවෙන් ජනතාව සෑහෙන සංඛ්‍යාවක් මරණයට පත් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. මියන්මාර් පැත්තේ අලුත්ම තොරතුරු වලින් අපි අද දවසේ සාකච්ඡාව ආරම්භ කරමුද?
ඔව් දිලිචි, මේ සතිය ආරම්භ වෙනකොටම හමුදාව ප්‍රකාශයට පත් කරා ඔවුන් දැඩි පියවර ගන්න වෙයි කියලා මේ විරෝධතාකරුවන්ගේ ඒ විරෝධතාවයෙන් මැඩපැවැත්වීම සඳහා. ඉතින් ඒ අනුව බදාදා වෙනකොට තමයි දරුණුම ප්‍රහාරය හමුදා විසින් එල්ල කරේ. ඔවුන් වෙඩි තබල බදාදා විතරක් විරෝධතාකරුවන් 38 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ වෙනකොට මියන්මාරයේ මේ විදිහට නොයෙකුත් නගරවල හමුදා පාලනට එරෙහිව තියෙන ඒ උද්ඝෝෂණ වලට ප්‍රහාර එල්ල කිරීම නිසා 50කට අධික පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකෙන් 38 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වුණේ බදාදා. නමුත් මේ විරෝධතාවයන් වල අඩුවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ වෙනකොටත් මියන්මාරයේ බොහෝ නගරවල හමුදාවට එරෙහිව ජනතාව පාරට වීදි බැහැලා ඒ විරෝධතාවය දැන්ටපත් කරගෙන යනවා. ඒ අතරතුරේ මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයෙක් පත් කළ තිබුණා ක්‍රිස්ටීන් බර්ගනර් කියලා. අය බොහොම දැඩිවම ඉල්ලීමක් කරලා තියෙනවා මානව හිමිකම් කවුන්සිලින්, ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේනුත් මියන්මාරයට විරුද්ධව දැඩි පියවර ගන්න කියලා. මොකද මේ වෙනකොට ඒ හමුදා බට පිරිස් උපරිම බලය පාවිච්චි කරමින් මේ උද්ඝෝෂණ බඩ පැවැත්වීමට කටයුතු කරන නිසා. ඒ එක්කම අන් සන් සූචි ප්‍රථම වතාවට මේ සතියේ ජනතාවට දැක ගන්න හැකි වුණා විදුලි තාක්ෂණය ඔස්සේ ඇයට විරුද්ධව තියෙන චෝදනාවලට පිළිතුරු දීම සඳහා උසාවියට ඉදිරිපත් කළ තිබුණා. මෙතනදී ඇයට විරුද්ධව එල්ල කළ තියෙන චෝදනාව තමයි ඇය නීති විරෝධී ලෙස වෝකිටෝකි යන්ත්‍ර දෙකක් ඇයගේ නිවසේ තබා ගත්තයි කියලා. ඒ එක්කම ඇය නිරෝධායන නීතියට පටහැනිව ගිය අවුරුද්දේ තිබිච්ච මැතිවරණයේදී ඒ මැතිවරණ ප්‍රචාර කටයුතු වලට සහභාගී වුණා කියලා. ඒ අවස්ථාවේදී පමණයි ලුගු ලෝකයටම දැක ගන්නට පුළුවන්නේ ඇය තාමත් නිරුපද්‍රිතව ඉන්නවයි කියලා. නමුත් දිගින් දිගටම මේ වෙනකොට ඒ ජාත්‍යන්තර වශයෙන් මියන්මාරයට තියෙන ඒ බලපෑම උත්සන්න වෙලා තියෙනවා. මෙතනදී චීනය පමණයි මියන්මා හමුදාව විවේචනය කරන එක ප්‍රතික්ෂේප කළ තියෙන චීනය පමණයි. නමුත් මේ වෙනකොට චීනයටත් බලපෑමක් අනෙකුත් රටවලින් පැමිණෙමින් තිබෙනවා. ආරක්ෂක කවුන්සිලයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තුල මියන්මාරය සම්බන්ධයෙන් දිරිපියවරක් ගන්න. මොකද මේ දිගින් දිගටම ජනතාවට එළවෙන ප්‍රහාරයන් වැඩිවීමත් එක්කලා දැන් චීනයටත් බලපෑමක් ඇවිල්ලා තියෙනවා ආරක්ෂක කවුන්සිලයේ තුල යම්කිසි පියවරක් ගැනීම සඳහා.
මියන්මාරයේ මේ ආකාරයෙන් උද්ඝෝෂකයන් හා සම්බන්ධ වන මේ කේන්ද්‍රීය තත්වයේ වාර්තා වෙන අතරතුරේදී අලුත් තොරතුරක් වාර්තා වෙනවා මේ ඇමරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ල. ඒ කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන පරිදි කැපිටල් ගොඩනැගිල්ල, මන්ත්‍රණ සභා පැවැත්වෙන ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ලවන්න නියමිතයි කියලා ඇමරිකාව යම් ආරක්ෂක පිරිවර අරගනිමින් තියෙනවා කියලත් වාර්තා වෙනවා. අද සිකුරාදානේ, අද මාර්තු මාසේ 5 වෙනිදා. නමුත් ඇමරිකාවෙන් මේක බ්‍රහස්පතින්දා වෙන්නට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. අපිට වඩා පැය 19ක් පිටුපසින් තියෙන්නේ ඇමරිකාවේ වෙලාව බැලුවම. මොකක්දමල් මේ හදිසියේ ඇතිවන්නට යනවා කියලා මේ තොරතුරු ලැබිලා තියෙන මේ ප්‍රහාරය?
දිරුක්ෂිය, පොලිසියට තොරතුරක් බුද්ධි තොරතුරු ලැබුණයි කියලා වාර්තා වෙනවා. බ්‍රහස්පතින්දාට කැපිටල් ගොඩනැගිල්ලට තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිතයි කියලා. ජනවාරි 6 වෙනිදා විශාල පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදිලා එහි කලහකාරී ලෙස හැසිරීලා පොලිසියටත් ප්‍රහාර එල්ල කරලා ලොකු කලබගෑනියක් ඇති කර විදිහටම බ්‍රහස්පතින්දා එවැනිම පිරිසක් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමට සූදානම් ඉන්නවයි කියන ඒ බොදු තොරතුරක් කැපිටල් පොලිසිය විසින් අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මේ වෙනකොට කැපිටල් ගොඩනැගිල්ලේ ඒ ඔවුන් බ්‍රහස්පතින්දාට සැලසුම් කරලා තිබිච්ච ඒ රැස්වීම් මේ වෙනකොට කල් දමලා තියෙනවා. ඒ වගේම කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වෙන අය සීමා කරලා තියෙනවා. මේ වෙනකොට කැපිටල් ගොඩනැගිල්ල ආරක්ෂා කිරීමටත් ඒ වගේම මේ බ්‍රහස්පතින්දා තියෙන නියමිත ඒ ප්‍රහාරයට සම්බන්ධයි කියලා සැක කරන උදවිය අත්අඩංගුවට ගැනීමටත් මේ වෙනකොට ආරක්ෂිත මෙහෙයුමක් දියත් කළ තියෙනවා කියලත් වාර්තා වෙනවා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අරගෙන තියෙන එක්තරා පියවරක් පිළිබඳව. ඔබ දන්නවා මේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම. පලස්තීන ප්‍රදේශවල යුදාපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්නට අන්තර්ජාතික අපරාධ අධිකරණය ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එක ICC එක පියවර අරගෙන තියෙනවා. මෙවැනි වූ තීරණයක් ගැනීම පසුපස තියෙන හේතුව සහ ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල් සහ පලස්තීනයේ ප්‍රතිචාරත් කොහොමද කියලා අපි විමසා බලමුම.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔවුන් දැන් විල වශයෙන් ප්‍රකාශයට පත් කළ ඊශ්‍රායල සම්බන්ධයෙන් යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරනවා. මෙතන ඊශ්‍රායල පමණක් නෙමෙයි, ඇත්තටම පලස්තීනයේ දැනට පාලනය කරන හමාස් කණ්ඩායම සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පැවැත්වෙනවායි කියලා. මේක ඇත්තටම 2014 මේ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් ගත් කරපු මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අපරාධ පිළිබඳ පරීක්ෂණය ආරම්භ වෙන්නේ. ඒ 2014 ඊශ්‍රායල් හමුදා විසින් දියත් කරපු ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට 2000කට ආසන්න ප්‍රමාණය පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහිලා තිබුණා. මෙතනදී වැඩිපුරම මිය ගිහිලා තිබුණේ පලස්තීන ජාතිකයන්. නමුත් ඒ එකම ඒ පලස්තීන ජාතිකයන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඊශ්‍රායලයේ බටපිරිසුත් 74 දෙනෙක් ජීවිතක්ෂර පත් වුණායි කියලා වාර්තා වුණා. අපි දැන් නිල සංඛ්‍යාලයකන බැලුවොත් පලස්තීන ජාතිකයන් 2250කුත් ඊශ්‍රායල ජාතිකයන් 74 දෙනෙකුත් ජීවිතක්ෂර පත් වුණායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ වාර්තා පදනම් කරගෙන තමයි ICC නැත්තම් මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දුව කළා තියෙන්නේ මේ විදිය පරීක්ෂණයක් පවත්වන්න. නමුත් අපි දන්නවා ඊශ්‍රායල මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අනුගත වෙච්ච රටක් නෙමෙයි. ඔවුන් ඒ අපි කියන මේ රෝම් ප්‍රඥප්තියට අනුකූලතාවය දක්වපු රටක් නෙමෙයි. ඒ නිසා මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හැකියාවක් නැහැ ඊශ්‍රායලට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන්න. නමුත් මෙතනදී මේ අධිකරණය තීන්දුව කළා ඔවුනට ඊශ්‍රායල සම්බන්ධයෙන් මේ පරීක්ෂණයක් කිරීමට ඉඩ ප්‍රස්තාව තියෙනවා. මොකද මේ අපරාධය සිද්ධ වුණේ පලස්තීන ප්‍රදේශයකයි. පලස්තීනය ICC සමාජිකයෙක් හැටියට ඔවුන් අනුගත වෙලා තියෙනවා. ඒ නිසා පලස්තීනය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය දියත් කිරීමේදී ඒකට වගකිය යුතු රටක් හැටියට ඊශ්‍රායල සම්බන්ධයෙන්ුත් ඔවුනට මේ නඩු විභාගයේ එහෙම නැත්නම් මේ විමර්ශනයේ පවත්වාගෙන යන්න පුළුවන් කියන පදනම මත තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඊශ්‍රායලයේ බොහොම දැඩි ලෙස මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ගත්තා වූ පියවර ඉතාමත්ම දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. මේක ඔවුන් දක්වනවා ඊශ්‍රායලයට විරුද්ධ කටයුත්තක් හැටියට. ඒකම ඊශ්‍රායලයට බොහොම පක්ෂපාත ඇමරිකාව බයිඩන් ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ ඔවුනුත් ICC එකේ විමර්ශනය දැඩි ලෙස විවේචනයට ලක් කරලා තියෙනවා. අපි දන්නවා බොහෝ අවස්ථාවලදී ඊශ්‍රායල ඔවුන්ට විරුද්ධව මේ විදිහ යුද අපරාධ එනකොට ඔවුන් මේ ජාත්‍යන්තර ආයතනවලින් ඉවත් වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලිනුත් ඊශ්‍රායලයේ ඉවත් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා කියලා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේදී ඇමරිකාවත් මානව හිමිකම් කවුන්සලෙන් ඉවත් වුණා. ඊශ්‍රායලට විරුද්ධව දිගින් දිගට චෝදනා එල්ල කරන එකට විරෝධය පාමින්. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඇමරිකාව නැවතත් ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඇතුළු වීමට උළුම් පත්‍රයක් යොදලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී බයිඩන් ජනාධිපතිවරයාගේ පාලනයත් ඊශ්‍රායලයට සහාය දක්වමින් මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගත්තා වූ පියවර සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක්කරමු මේ ඇස්ට්‍රාසෙනිකා කොරෝනා ප්‍රතිශක්තිකරණය එන්නත සම්බන්ධයෙන් ජර්මනී සහ බෙල්ජියමේ ප්‍රතිචාරය කෙසේද කියලා. මොකද මේක සම්බන්ධව නිසි අධ්‍යයනයක් සිදු කළ යුතුයි කියලා මේ රටවල් මුලින්ම ප්‍රකාශ කරා. එයත් ටිකක් ආන්දෝලනයට ලක් වුණා. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධව කතා බහ කරනවා නම් එහි ප්‍රබලතාව සම්බන්ධවත් යම් යම් විවේචන තිබුණා. ඒක ෆයිසර් එන්නත තරම් ප්‍රබලතාවයක් නැහැ. එතකොට මේ වෙනකොට කොරෝනා වෛරස් වල නව ප්‍රභේදවලට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තිබුණා, විමසීම් තිබුණා. ඒ අතරතුරේදී බෙල්ජියම් සහ ජර්මනිය දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිගන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. ජර්මනිය සහ බෙල්ජියමේ මේ තීරණය සහ මේ සමස්ත ලෝකයේම මේ ඇස්ට්‍රාසෙනිකා සම්බන්ධව තියෙන ප්‍රතිචාරය සහ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධව තියෙන කතා බහත් මීළඟට මම දැනගන්නට කැමතියම.
ඔක්ස්ෆර්ඩ් ඉන්නත තමයි බොහෝ අවස්ථාවලදී අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මේ කෝවැක්ස් දියුණු වෙන රටවල් වලට මේ එන්නත ලබා දීම සම්බන්ධයෙන් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒකේ මිල අනිකුත් එන්නත් වලට වඩා ඉතාමත් අඩු මක්තමක පවතින අනිත්‍යයට සාපේක්ෂව ඒ නිසා තමයි ලෝක අවධානය හුඟක් යොමුනේ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් ඇතිවෙච්ච මේ අර්බුදකාරී තත්වය. ජර්මනිය ප්‍රකාශ කරලා සිටියා මේ එන්නත අවුරුදු 65ට වඩා වැඩි අයට ඔවුන් ලබා දීමෙන් වැළකිනවයි කියලා. මොකද ඒකින් මේ එන්නතෙන් වැඩිහිටි අයට සංකූලතා ඇති වෙන්න පුළුවන් කියන ඒ බයක් තිබුණා. ඉතින් ජර්මනිය, බෙල්ජියම ඒකම ඒ අනිකුත් යුරෝපා රටවල් කිහිපයකුත් මේ විදිහට වැඩිහිටි අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටෙව්වා. එතනදී ඔවුන් කියා සිටියේ මේ එන්නත වැඩිහිටියන්ට කොයි ආකාරයෙන් ක්‍රියා කරනවද, ඔවුන්ට මේකින් සංකූලතා ඇති වෙන පිළිබඳ මීට වඩා දත්ත අවශ්‍යයි කියලා. දැන් මේ එන්නත අනෙකුත් බොහෝ රටවල්වලත් බොහොම සීග්‍රයෙන් එන්නත ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුනට වඩා විශ්වාස කළ හැකි දත්ත ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. මේ එන්නතේ තියෙන අතුරුඵල සහ එන්නතේ තියෙන කොයි විදිහටද වැඩිහිටියට බලපාන්නේ කියලා. ඉතින් ජර්මනිය දැන් ප්‍රකාශයට පත් කරා ඔවුන් සෑහීමකට පත් වෙනවයි කියලා. අවුරුදු 65ට වඩා වැඩි අයට මේ එන්නත ලබා දීමෙන් අවදානමක් නැහැ. ඇත්තටම වයස අඩු අයටත් වඩා මේකින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වැඩිහිටි අයටයි කියලා දැන් ඔවුන් තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒ අනුව ජර්මනිය, බෙල්ජියම මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත අවුරුදු 65ට වඩා වැඩි අයට ලබා දීමට තීන්දුව කළා තියෙනවා. ඒ එක්කම අනෙකුත් යුරෝපා අනෙකුත් රටවලුත් මේ පිළිබඳ යම් කිසි සැකයක් තිබිච්ච අනෙකුත් රටවලුත් මේ වෙනකොට ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීමට යොමු වෙලා තියෙනවා. ඒ එක්කම මුලින් ප්‍රකාශ කළ තිබුණ දෙවිචි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව සති 4ක් එහෙම නැත්නම් මාසයක කාලයකදී ලබා දෙන්නට. නමුත් දැන් ඔවුන් තීන්දුව කළා තියෙනවා මේක මාසයකින් ලබා දෙනවට වඩා මේක සති 12කින් එහෙම නැත්නම් මාස 3කින් ලබා දීම වඩාත් යෝග්‍යයි කියලා. ඉතින් ඒකදී කරුණු දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි මේ මාත්‍රා නිෂ්පාදනය ඊතරම් ලෝකයට අවශ්‍ය තරම් වේගයෙන් මේවා නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ වැඩි පිරිසකට පළවෙනි මාත්‍රාව ඉතා ඉක්මනින් ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකම දිවිපක්ෂ මේ වෙනකොට ලෝකයේ පුරාම ෆයිසර් එන්නත සහ අනිකුත් එන්නත් ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ පුරාම වෛරසයේ පැතිර යාමේ වේගයේ යම්කිසි අඩුවක් දක්නට ලැබුණා. ඒකම මරණ සංඛ්‍යාවක් සැලකිය යුතු ප්‍රමාණයකට අඩු නැහැ කියලා. විශේෂයෙන්ම ඇමරිකාවේ ඒ රෝගයේ පැතිරීමේ වේගය 75%කින් විතර අඩු වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවක් ඒකෙන් 4%කට අඩු නැයි කියලා මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ අනිකුත් එන්නත් ෆයිසර් එන්නත ඇමරිකාවේ වැඩිපුරම සහ මොඩර්නා එන්නත ලබා දීම එවැනි කාරණා නිසා ඇමරිකා එක්සත් ජනපදයේ මේ මාසේ අවසානයේ වෙනකොට ඒ රටේ සියලුම පුරවැසියන්ට එන්නත් එක මාත්‍රාවක් හෝ ලබා දීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙයි කියන විශ්වාසයත් පළ කරලා තියෙනවා. අනිකුත් රටවලුත් මේ වෙනකොට එන්නත නිසා රෝගයේ පැතිර යාමේ වේගය අඩු වීමත් ඒ වගේම මරණ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක් කරමු මේ ප්‍රංශයෙන් වාර්තා වෙන විශේෂ ප්‍රවෘත්තියක් කෙරෙහි. වසර 2007 සිට 2012 දක්වා වන කාලය තුළදී ප්‍රංශයේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කළේ නිකොලා සාකෝසි. දැන් ඔහුට දූෂණ චෝදනා එල්ල වෙලා දඬුවම් නියම වෙලා තියෙනවා. මේක රටේ ජනාධිපතිවරයෙකුට දඬුවම් නියම වුණු විශේෂිත අවස්ථාවක් විදිහට සැලකෙනවා. ඒ පිළිබඳව ප්‍රබලව කතා බහට ලක් කරනවා. අපි කැමති අමල් මේ නිකොලා සාකෝසිට මේ ආකාරයෙන් දඬුවම් එල්ලවෙන්නට බලපාපු මේ දූෂණ චෝදනා මොනවද? එතකොට ඒ සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නියම වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා.
දිලුක්ෂි, මේක ඇත්තටම නිකොලා සාකෝසි ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා අවුරුදු කිහිපයකට පස්සේ ඔහුගේ දේශපාලන පක්ෂයට මුදල් ආධාර ලබා ගැනීමේදී අක්‍රමිකතාවයක් සිද්ධ වුණා කියන චෝදනාව තමයි එල්ල කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේ අක්‍රමිකතාවය පිළිබඳ සොයා බලපු අධිකරණයේ විනිසුරුකාරවරයාට අනිසි බලපෑමක් කළා කියලා. ඔහුට වෙනත් රටක හොඳ රස්සාවක් ලබා දීමට කටයුතු කිරීම එවැනි ප්‍රතිලාභයක් විනිශ්චයකාරයෙකුට ලබා දීලා නඩුවෙන් තමන්ව බේරීම සඳහා ඉල්ලීමක් කළා කියලා දුරකථන ඇමතුමක සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔහු නිකලා සාකෝසි 2007 ඉඳලා 2012 වෙනකන් ප්‍රංශයේ ජනාධිපති හැටියට කටයුතු කළා. නමුත් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වෙච්ච අවස්ථාවක තමයි මේ විදිහට ඔහුගේ දුරකථන ඇමතුමට සවන් දීලා ඔහු 2014 වර්ෂයේදී නඩුවකට අනිසි බලපෑමක් කළා කියන චෝදනාවට අවුරුදු 3කට කිරයට නියම වෙන්නේ. මේ තමයි ප්‍රංශයේ ප්‍රථම අවස්ථාව හිටපු ජනාධිපති කෙනෙක් කිරයට නියම වෙන්නේ. මීට කලින් අවස්ථාවක හිටපු ජක් චිරාක් ජනාධිපතිවරයාත් ඔහුත් හිරදඬුවමක් ලැබනවා දූෂණ චෝදනාවක් මත. නමුත් සාකෝසිගේ තත්වය වෙන්නේ ඔහුට අවුරුදු 3 සිරදඬුවම අවුරුදු 2ක කාලයක් අත්හිටවන. නමුත් එක අවුරුද්දක් ඔහුට හිරයට නියම වෙනවා. නමුත් අතරම හිර ගෙදරකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රංශයේ තියෙන ක්‍රමය අනුව ඔහුට අර අපි කියන රේඩියෝ කලර් එකක් දාලා ඔහුට තමන්ගේ ගෙදරින් එළියට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අවුරුද්දක කාලයක් තමන්ගේ අතරම නිවාස අඩස්සිය වගේ පවතිනවා. මේක ප්‍රංශයේ අධිකරණ පද්ධතිය තුළ ඇති කළ තියෙන ක්‍රමයක්. චූදිතයන්ට එහෙම නැත්නම් මේ වරදකරුවන්ට හිරගියට යවනවා වෙනුවට ඔවුන් නිවාස අඩස්සිය තබා ගැනීම පියවරක්. ඉතින් මිනිස්සු මෙතන දෛවූපගත සිදුවීම වන්නේ සාකෝසි ජනාධිපති හැටියට ඉන්නකොට අධිකරණය තීන්දු කළ තිබුණා වරදකරුවන් හිරගියට යවන්නේ නැතුව නිවාස අඩස්සියට යොමු කරන්න. ඒ අවස්ථාවේදී සාකෝටි ජනාධිපතිවරයා ඒක සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධව පියවර ගන්න උත්සාහ කළා. නමුත් අධිකරණය ඒ අවස්ථාවේදී තීන්දුව කරා සිරගෙවල් වල තියෙන තදබදය අඩු කරන්නට නම් වරදකරුවන් කිරියට යවන්නේ නැතුව ඒ වෙනුවට ඔවුන්ගේ ගෙවල් වලම අර රේඩියෝ කලර් එකක් දාලා ඒ ගෙදරින් පිටවීම වළක්වලා නිවාස අඩසි පවත්තන්. නමුත් දැන් ඒ සාකෝසි විරුද්ධ වෙච්ච ඒ කාරණාව ඔහුගේ වාසියට හැරෙනවා. මොකද මේ අවස්ථාවේදී සාකෝසිට ඇත්තටම හිරගෙදර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට අවුරුද්දක් නිවාස අඩස්සියේ ඉන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ ඔහුට විරුද්ධව ලබා දුන්නු ඒ තීන්දුව සම්බන්ධයෙන් සාකෝසි ජනාධිපතිවරයා මේ වෙනකොට අපලක් ගොනු කරලා තිබුණට ඔහු දැනටමත් ඉතිහාසගත වෙනවා දෘෂ්ටි. ඔහු අවුරුදු 3ක හිරදඬුවමකට නියම වෙලා ඒකෙන් අවුරුදු 2ක් අත්කිත වූ දඬුවමක් හැටියට අනෙක් අවුරුද්ද ඒ දඬුවම විඳින්න සිද්ධ වෙන රාජ්‍ය නායකයෙක් හැටියට ඔහු ඉතිහාසගත වෙනවා.
ස්තුතිවන්ත වෙනවා මල්. මේ ගෙවිලා යන සතියේ ලෝකයේ තියෙන සුවිශේෂී කාරණා විමර්ශනයට මෙවරත් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයේ සමගින් එකතු වීම පිළිබඳ බොහොම ස්තුති. අපි එහෙමනම් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිනුචි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.